ගරු සුනිල් හඳුන්නත්තේ මන්ත්‍රීතුමා, ඔබතුමාට
මට කොච්චර වෙලා තියෙනවද?
විනාඩි 23ක් කාලයක් තියෙනවා.
මට විනාඩි 25ක් වෙන් කළ තිබුණා. ගරු කතානායකතුමනි, මං ඉල්ලා සිටිනවා මගේ විනාඩි 25 ලබා දෙන්න කියලා. මොකද මේ අනවශ්‍ය කාලය කා දැම්මීම වලට අපේ වැදගත් වෙලාව වෙන් කරන්න එපා. බොහොම ස්තුතියි. ගරු කතානායකතුමනි, විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට අවුරුදු ගණනාවක් අතුරු සම්මත කිරීම සහ අයවැය පිළිබඳව කතා කරපු කෙනෙක් හැටියට අද මම ඉතාම සතුටුයි. ආණ්ඩුවේ අතුරු සම්මත කිරීම පිළිබඳව විවාදයට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට අමතිවරයෙක් හැටියට එකතු වෙන්න. ගරු කතානායකතුමනි, දැන් අද උදෙත් ඊයේ දවසෙත් මීට කලිනුත් මේ අතුරු සම්මත ගිණුමේ අපූර්වාදර්ශයන් පිළිබඳව සාකච්ඡා වෙච්ච නිසා මම මේ ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කැමති මේ අතුරු සම්මත ගිණුම පිළිබඳ ඉතිහාසය පොඩ්ඩක්. අපේ රටේ අතුරු සම්මත ගිණුමක් මුලින්ම ඉදිරිපත් වෙන්නේ 1931 නවවෙනි මාසෙ 22 වෙනිදා රුපියල් මිලියන 13.6කට තමයි පළවෙනි අතුරු සම්මත ගිණුම ඉදිරිපත් වුණේ. එදා ඉඳලා අතුරු සම්මත ගිණුම 14ක් මේ ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තියෙනවා. එයින් 10ක්ම ඉදිරිපත් වෙලා තියෙන්නේ ඒ මොහොතවල පැවතිච්ච ජනාධිපතිවරණ සහ මහමැතිවරණ නිසා නිසි පරිදි පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරන්න නොහැකි වෙච්ච අවස්ථාවවල. 1982 82 ජනාධිපතිවරණ හා ජනමත විචාරණ නිසා, 88 ජනාධිපතිවරණය නිසා, 1994 අටවෙනි මාසේ 16 තිබිච්ච මහමැතිවරණය සහ 94/11/9 තිබිච්ච ජනාධිපතිවරණය නිසා, 1999 12/12 තිබිච්ච ජනාධිපතිවරණය නිසා, ඒ වගේම 2002/2005 මැතිවරණය නිසා, 2009/11/3 මැතිවරණයෙන් පස්සේ ආණ්ඩුවට අයවැය ඉදිරිපත් කරන කාලයක් නොතිබිච්ච නිසා, 2018 මැතිවරණ පැවැත්වීම නිසා, 2019 අදාළ අයවැය ඉදිරිපත් කිරීමට වෙලාව නොතිබිච්ච නිසා, 2019/11/16 දින ජනාධිපතිවරණ පැවැත්වීම නිසා, 2020 මැතිවරණයට කාලය නොතිබිච්ච නිසා, 2020 තමයි කොයිට් වසංගතය නිසා සහ මැතිවරණයේ ප්‍රමාදය නිසා මැතිවරණ පවත්වන ප්‍රමාදය නිසා අතුරු සම්මත ගිණුම් ඉදිරිපත් කරන්න සිද්ධ වුණා. ගරු කතානායකතුමනි, ඒ හැම වෙලාවකදීම මතුවෙච්ච තර්කයේ තමයි මේ කාරණාව. අතුරු සම්මත ගිණුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 148 සහ 152 වගන්ති වලින් පාර්ලිමේන්තුවට දීලා තියෙන බලය ආවරණය කරනවද කියන රීති ප්‍රශ්නේ දිගටම මතු වුණා. මාත් ඒ රීති ප්‍රශ්නේ මතු කරපු කෙනෙක්. මට ඔබට මතකයි, එක වෙලාවකදී සරත් අමුණුගම මුදල් අමාත්‍යතුමා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන වෙලාවේ ඔබේ පැත්තේ හිටපු කතානායක ජෝසප් මයිකල් පෙරරා අමාත්‍යතුමා මන්ත්‍රීවරයෙක් හැටියට මේ රීති ප්‍රශ්නේ මතු කරා. ඒ මතු කරපු වෙලාවේ ඒකට උත්තර දුන්නේ ඒ වෙලාවේ සරත් අමුණුගම අමාත්‍යතුමා උත්තර දුන්න වෙලාවේ කතානායකතුමා පිළිගත්තා ඒක ඉදිරිපත් කරන්න පුළුවන්, ඒක ව්‍යවස්ථානුකූලයි කියලා අවශ්‍යතාවය අනුව. හැබැයි අවශ්‍යතාවයේ සීමාවක් තිබුණේ නැහැ ගරු කතානායකතුමනි. ඒ නිසා තමයි 2024 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ වගන්තියක් ඉදිරිපත් කළා. අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් පාර්ලිමේන්තුවට ගෙනාවේ. ඒකත් පිළිගන්න. හැබැයි මේ අවශ්‍යතාවය හැමදාම තියෙන්නේ රට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයත් එක්ක. දැන් ගරු කබිර් හෂී මන්ත්‍රීතුමා කතා කරද්දී ඔබතුමා ඉදිරිපත් කළා මේ රට අරාජික කිරීම පිළිබඳ කතාවක්. ඔබතුමා කිව්වනේ නේ වෛරී සහගත සමාජයේ අවුස්සන දේශපාලනයක් අපි කරා කියලා. ඔබතුමාලගේ එක්සත් ජාතික පක්ෂ ඉතිහාසය පුරාම මේ පක්ෂවල නම වරද්ද ගන්නවා. ඒ ගැටලුව දිගටම ඇවිල්ලා තියෙනවා. ජේආර් ජයවර්ධනටත් රොහාන් විජේවීරා කියලා කිව්වේ. ජනතා විමුක්ති පෙරමුණ කියන්න බැරුණා එයාට මැරෙනකම්ම. එයා ජාතික මොකද්ද කතාවක් කිව්වා. දැන් ඔබතුමාටත් පැටලලා තියෙනවා. ඒක ඉතිහාස වැරද්දක් මගේ හිතේ තියෙන්නේ. නේද? මේ ඒ වැරද්ද දැන් අපි දැන් ඒක අර ඒක නිසා මෙහෙමයි. දැන් මම මේ අපේ රිසර්ච් එකෙන් දුන්න වාර්තාව සභාගත කරන හැන්සාඩ් වාර්තාවට මේක එකතු කරන්න කියලා ඉල්ලා සිටින මොකද මේක හරි වැදගත් නිසා. අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය ඉතා හොඳින් දැනගෙන තමයි අපි ඉදිරිපත් කරන්නේ. හැබැයි අතුරු සම්මත ගිණුමේ අවශ්‍යතාවය මොකද්ද කියලා මේ ගරු පාර්ලිමේන්තුවේ අපි හැමෝම දන්නෝ දැන්. මොකද අපට මේ වෛරය තියෙන්නේ. ජනතාවත් එක්ක කේන්තිය තියෙන්නේ දැන් ඔබට. දැන් රජයේ සේවකින්ගේ වැටුප් ගෙවන්න විදියක් වෙන්නේ නැහැ. රාජ්‍ය පවත්වාගෙන යන විදියක් වෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන විදියක් වෙන්නේ නැහැ. අතුරු සම්මත ගිණුමක් කියලා හරි ඒ අයවැය ඉදිරිපත් කරනකම් මේ කාරණා ඉදිරිපත් කරන්න බැරි වුණොත් ඒක ඔබ හොඳටම දැනගෙන තමයි ඒ ඇත්ත දැනගෙන තමයි ඔබ මේ කාරණේ මතු කරන්නේ. ඊළඟට අපි හිතමු දැන් අපේ ආණ්ඩුවේ කටයුතු පටන් ගත්තේ ජනාධිපතිතුමා පත් වෙලා නොවැම්බර් 23 වෙනිදා. ඔබ හොඳින්ම දන්නවා විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ වගකීම් දරපු අය හැටියට. ඔබ හොඳින්ම දන්නවා අයවැයක් සම්මත කරගන්න අයවැය කටයුතු වලට අයවැය දෙපාර්තමේන්තුවට අඩුතරමේ දින 72ක් යනවා. දින 72ක් යනවා. එතකොට ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ කටයුතු නොවැම්බර් 23 වෙනිදා පටන් අරගෙන අපි අයවැයක් ඉදිරිපත් කරන්න ගියා නම් ක්‍රමවේදය අනුව අඩුතරමේ පෙබරවාරි මාස වෙනව අපට අයවැය ඉදිරිපත් කරගන්න. එතකොට දෙසැම්බර් 31 තමයි මුදල් සම්පාදනය කරලා තියෙන්නේ දැන් පහුගිය අයවැය. ඒ දෙසැම්බර් 31න් පස්සේ කොහොමද කටයුතු කරගෙන යන්නේ? ආණ්ඩුවේ කටයුතු කරගෙන යන්න බෑ. ආණ්ඩුවේ කටයුතු කියන්නේ මොකද? රටේ කටයුතු. රාජ්‍ය සේවකින්ට පඩි ගෙවන්න වෙන්නේ නැහැ. ආරක්ෂක හමුදාවේ කටයුතු පවත්වාගෙන යන්න වෙන්නේ නැහැ. අන්න එතකොට ඔබට එනවා සටන් පාඩයක් රට අරාජික වෙලා කියලා. දැන් අපි කරලා තියෙන මොකද්ද? ඒ සටන් පාඩේ ඉඩක් නැති කරලා ක්‍රමවේදයට අනුව අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරලා තියෙනවා. එහෙනම් මේ අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් නම් මේ සාකච්ඡාව තියෙන්නේ 14 වතාවක් අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කළා. 11 වතාවක්ම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සහ මහමැතිවරණය සම්බන්ධයෙන් අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කළා. අතුරු සම්මත ගිණුමක අවශ්‍යතාවය හොඳටම දැනගෙන තමයි විශේෂයෙන්ම අයවැයක් හදන්න පාර්ලිමේන්තුවට තියෙන කාලය පිළිබඳ අවබෝධයක් ඇතුව තමයි ඔබ මේ කාරණාව මතු කරන්නේ. දැන් ඔබ ඉදිරිපත් කළා ISP සම්බන්ධයෙන් මුදල් වෙන් කළ තියෙන කාරණා. ඇත්තටම ISP එක සම්බන්ධයෙන් රුපියල් බිලියන 3000ක් වෙන් කළ තියෙනවා. හැබැයි මේ බිලියන 3000 වෙන් කළ තියෙන්නේ මේ අතුරු සම්මත ගිණුමෙන් විතරක් නෙමෙයි. 2024 අයවැයෙන් මේ පාර්ලිමේන්තුව වෙන් කළ තියෙනවා. ඔබතුමා බලන්න 2024 අයවැයෙන් අතුරු පාර්ලිමේන්තුවේදී මේ ප්‍රමාණය ඉදිරිපත් කළ වෙන් කළ තියෙනවා. අපට ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? අපි බලාපොරොත්තු වෙනවා රජය හැටියට 2024 දෙසැම්බර් 31 වෙනකොට ඒ ගෙවීම් සම්බන්ධ එකඟතාවයට එන්න. එතකොට අපිට මේ මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අද අතුරු සම්මත ගිණුමෙන් වෙන් කරන බිලියන 3000 අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අයවැයනුත් ඒක වෙන් කරලා තියෙනවා. හැබැයි දෙසැම්බර් 31 කලින් අපිට එකඟතාවයන් අවසන් කරගන්න බැරි වුණොත්, ගෙවීම් පියවගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? අන්නේ අවදානම දෙසැම්බර් 31 එහාට ඊළඟ අයවැයට කලින් අප්‍රේල් මාසෙ දක්වා කාලයට යන නිසා තමයි අපි අතුරු සම්මත ගිණුමෙන් මේ වෙන් කිරීම කළා තියෙන්නේ. ඔබ ඒක හොඳින්ම දන්නවා. ඔබ නොදන්න කෙනෙක් නෙමෙයි. මොකද අපට දෙසැම්බර් 31 කලින් ඒකකතාවයන් අවසන් කරගන්න පුළුවන් වුණොත් අපට මේ 3000 අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අතුරු සම්මත ගිණුමකින් මගේ කතාවයි ඔබ හරයි.
ගරු කබීර් හසින්,
මම ඇහුවේ ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම DSA එක මේ ජාත්‍යන්තර ස්වයරිය බැඳුම් කර ඒ විදියටම රනිල් වික්‍රමසිංහ මහත්මයා එකඟ වූ කොන්දේසි වලට යටත්වම ඔයාලා එකඟ වෙන්න යනවද නැද්ද?
ඒ කාරණා වෙන කාරණාවක්. ඔබතුමා කතාවම හොඳින් අහන් හිටියා. ඔබතුමා වෙන් කිරීම ගැන කිව්වේ. ඔබතුමා හොඳටම දන්නවා අපි මේ පරණ පව් කරගහන්න සිද්ධ වෙච්ච කොටසක් තියෙනවා. ඔබතුමාලත් එකඟ වෙච්ච, ඔබතුමාලාගේ රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එකඟ වෙච්ච ISB වලට ඔබතුමාලා තමයි 2021 ඉඳලා වැඩියෙන්ම කර ගැහුවේ. ඔබතුමාලා තමයි ISB වැඩිපුරම ගත්තේ, වැඩිම පොලියට ගත්තේ, බිලියන 17ක් ගත්තේ. ඒ ඔක්කොම දැනගෙන තමයි අපි මේකට යන්නේ. හරිද? ඒ ඔක්කොම දැනගෙන මේ රනිල් වික්‍රමසිංහ නැත්තම් ISB එන්නේ නැහැ මෙහෙට. හරිද? ඒක නිසා දැන් ඔබතුමාලාගේ ගත්ත ණයවල පොලිය අපිට ගෙවන්න වෙලා තියෙන්නේ. මේ අපිට කියන්නේ මේ රටේ ජනතාවට. ඔබතුමා කියන්නේ මේ ගෙවන්නේ දුක් විඳින බදු ගෙවන ජනතාවගේ සල්ලි කියලා. ඒ බදු ගෙවන ජනතාවගේ සල්ලි වලට ගිවිසුම ගැහුවේ කවුද? කොරියාවට දෙන ගාන්ට වඩා වැඩි පොලියට අපට ගන්න ගිවිසුම් ගැහුවේ කවුද? ඒ ගිවිසුම් වල ගහපු වල පාපය මෙරටේ බදු ගෙවන ජනතාවගේ සල්ලි වලින් මේ ගෙවන්න වෙලා තියෙන්නේ. ඒක වෙනම කතාවක්. මම කියන්නේ ඒක නෙමෙයි. අතුරු සම්මත ගිණුමක ව්‍යාදයක් නෙමෙයි ගරු කතානායකතුමනි. අතුරු සම්මත ගිණුමකින් වෙන්නේ මොකද්ද කියලා හොඳටම දැනගෙන තමයි මේගොල්ලෝ මේ කතා කරන්නේ. අතුරු සම්මත ගිණුමකින් මුදල් වෙන් කරන්නේ, අතුරු සම්මත ගිණුමේ මුදල් වෙන් කරන සියල්ල වියදම් කරන්නේ නැහැ ගරු කතානායකතුමනි. අතුරු සම්මත ගිණුමේ මුදල් වෙන් කරන්නේ අයවැය දක්වා අවදානමක් ඇති වේ යයි සැක කරන දේවල්. ඒ ඔක්කොම වියදම් කරනවා කියලා හිතාගෙන විවාද කරන්නේ අපි කවදාකවත්. අයවැයෙන් වෙන් කරන මුදලුත් ඔක්කොම වියදම් කරනවා කියලා හිතාගෙන විවාද කරන්නේ අපි කවදාකවත්. ඒක මේ ගරු පාර්ලිමේන්තුවේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ අබමල් රේණුවක් හරි දැනුමක් තියෙන කුහක නොවන හැමෝම දන්නෝ. අතුරු සම්මත ගිණුමේ මුදල් වෙන් කරන්නේ පාර්ලිමේන්තුවේ අයවැයක් සම්මත කළ නැති නිසා ඒ ඉතිරි කාලය තුල අවදානමට. එතකොට අපි ISB වලට මුදල් දැනට වෙන් කළා තියෙනවා 2024 ගිවිසුම් වලින් එකඟතාවයට එන්න වෙයි සිතන ප්‍රමාණයට. හැබැයි ඒ ප්‍රමාණය 2024 දෙසැම්බර් මාසේ 31 වෙනකොටම එකඟතාවයට එන්න පුළුවන් වුණොත් මේ අතුරු සම්මත කිරීමෙන් වෙන් කරන බිලියන 3000කට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඉතුරු වෙනවා. ඒ වගේම තමයි අපි විශ්වාස කරනවා මේ අතුරු සම්මත කිරීමෙන් ඔබ කව ජනාධිපතිතුමාගේ වැසියිෂර අච්චර වෙන් කරගෙන මෙච්චර වෙන් කරගෙන කියලා. නමුත් අයවැය මේ 2024 අයවැයට වෙන් කළ තියෙන මුදල් වලින් කමිට්මන්ට් ෆීස් අඩු කරගත්තොත් අපිට ඒවා ගිවාගෙන බේර ගන්න පුළුවන් වුණොත් අපේ හැම අමාත්‍යංශයකම හැම ආයතනයකම සැලකතු මුදලක් අපිට ඉතුරු කර ගන්න පුළුවන්. සැලකතු මුදලක් අපිට ඉතුරු කර ගන්න පුළුවන්. රජයට අපි ඒක නිසා විශේෂයෙන්ම රජ්‍ය අමාත්‍යංශ සියල්ලටම අපි කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තා. මේ හුඟක් වෙලාවට සාමාන්‍ය භාවිතාව තමයි දෙසැම්බර් මාසෙ වෙනකොට ඉතුරු වෙන මුදල් වෙන වෙන වැසියිෂ වලට මාරු කරලා ඒ වගේම අනවශ්‍ය වියදම් වලට කමිට්මන්ට් ෆී වලට ගෙවලා දාගන්න එක. අපි හැම ගැතුව මේ කරු නියෝජ්‍ය අමාත්‍යතුමාලා අමාත්‍යතුමාලා ඔක්කොම දන්නවා අපි කැබිනට් මණ්ඩලයේ තීරණයක් කරන් තියනවා ඒ ඉතුරු වෙන සියලු මුදල් භාණ්ඩාගාරයට එවන්න කියලා. ඒ වගේම යම් ප්‍රමාණයක් අපිට ඉතුරු කරන්න පුළුවන් වුණොත් අනවශ්‍ය නාස්තිකාර වියදම් වලින් යම් ප්‍රමාණයක් ඉතුරු කරන්න පුළුවන් වුණොත් ඔය බෑකප් රටා වලට ගියපු වියදම් වලින් අධිආරක්ෂක පිරිවරාගෙන නටපු නාඩගම් වලින් යම් මුදල් ඉතුරු කරගන්න පුළුවන් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒකට ජනාධිපතිතුමාම අවශ්‍ය ආදර්ශයේ පළවෙනියෙන් දීලා තියෙනවා. එතකොට මේ අතුරු සම්මත ගිණුමෙන් වෙන් කරන ප්‍රමාණයක් අපිට ඒ ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඇත්ත தත්ත්වය ඔබතුමා හොඳටම දන්නවා. විෂය භාර ඇමතිවරයෙක් හැටියට කටයුතු කරගෙන හැටියට මේකේ තියෙන සත්‍ය தත්ත්වේ. ඒ වගේම මම දන්නවා අපි සාමාන්‍යයෙන් ගත්තොත් 2024 පළමු මාස 8ට බිලියන 562ක් වියදම් කරලා තියෙනවා. ඒක වෙන් කරපු ප්‍රමාණය විශේෂ අධ්‍යාපනයේ සෞඛ්‍ය පෝෂණ කටයුතු වලට වෙන් කරපු තියෙන බිලියන 1055 562ක්. නමුත් ඒ අත්‍යවශ්‍ය සේවාවන් අනිවාර්ය පාත්වගෙන යන්න ඕන. අස්වැසුමට බිලියන 112ක්, පාසල් උපකරණවලට බිලියන 909.5ක්, පෙළපොත් වලට බිලියන 4.4ක් වෙන් කළා තියෙනවා. ඒ වගේම චීන රජයෙන් අපට ආධාරයක් ලැබුණා නිල ඇඳුම් වලට. එතකොට නිල ඇඳුම් වලට වෙන් කරපු ප්‍රමාණය ඉතුරුක් වෙනවා. ඒවා ඉතුරු වෙනවා. දැන් වෙනදා නොලැබිච්ච දෙයක් ඒවා ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන ප්‍රමාණයන්ගෙන් මම විශ්වාස කරනවා විශාල ප්‍රමාණයක් අපට ඉතුරු ගන්න පුළුවන් වෙයි කියලා. ජනාධිපතිවරයා දිවුරුන්දීමේ උත්සවයේදී ආදර්ශයක් දුන්නා. එතකොට රනිල් වික්‍රමසිංහට වෙන් කරපු ප්‍රමාණයම මේක ඉලක්කම තියනවා කියලා ඔබලා සමාජයට මතයක් හදන්න හැදුවට භාණ්ඩාගාරයේ ඇත්තට ඉතුරු වෙලා තියෙනවා. මොකද රනිල් වික්‍රමසිංහ හරි සජිත් ප්‍රේමදාස හරි දිවුරුන් දුන්නා නම් අද ඔය තත්ත්වෙ නෙමෙයි. හැමතිවරුන්ට වැඩ බාර ගන්නකොට කියපු වියදම කීයද? ඔබතුමාලා වැඩ බාරගත්ත නම් අදටත් රජයේ වියදම් වලින් බැනර් දානෝ ගම්පුරා පිළිගැනීමේ උත්සව තියෙනවා. ඒ මොකුත් නැහැ. අමාත්‍යංශ කාර්යාල වලට ගිහිල්ලා වැඩ බාර ගන්නකොට මොකද්ද දරපු වියදම? ඔබතුමාලා වැඩ බාරගත්ත අය දන්නවා කොච්චර වියදමක් දරන්න වෙනවද කියලා. කල්පනා කර බලන්න. ඒ වගේම වාහන බැකප් රට ආරක්ෂක වියදම් අද නැහැ. අපේ අමාත්‍ය මණ්ඩලයේ 24 දෙනාම අමාත්‍ය නිල නිවාස වලට ගියේ නැහැ. එයාත් යන්න තියෙන දෙන්නේ මාදි වලට ගියේ. අපි කවුරු ගිහිල්ලා නැහැ. එතකොට ඒ වගේ වියදම් ඉතුරු වෙන ප්‍රමාණය ලයිට් බිලේ ඉඳලා වතුර බිලේ ඉඳලා ඔබතුමාලගේ ඒ විතුරු වෙන වියදම මේ රටේ ජනතාවගේ බදු මුදල් ඉතිරි කිරීමක්. කුලියට ඉන්න දැන් අපි රජයේ හුඟක් ආයතනවල රජයේ අපේ අමාත්‍යංශ වල ආයතන හුඟක් කුලියට ඉන්නේ. ඔබතුමාලා ඉඳලා තියෙන එහෙමයි. මම උදාහරණයක් කියන්නම්. මගේ අමාත්‍යංශයට තියෙන මැණික්කා සරණබාර අධිකාරියේ මාසෙ කුලිය මිලියන 5යි ලක්ෂ 50යි ලක්ෂ 50ක් කුලියට ඉන්නේ. හරිද? මේ වෙළඳ අමාත්‍යංශේ
65යි
මාස කුලිය. ඉතින් කොහොමද? ඒව දැන් අපි තීරණය කළා කියනවා රජයේ ආයතන වලට ගන්න. රජයේ ආයතන. එතකොට දැන් අයවැයෙන් 2024 අයවැයෙන් මේ මුදල් වෙන් කළ තියෙන ඒ කුලිය ගෙවන්න. ඉතින් අපට පරණ පවු ටිකක් ගෙවන්න වෙනවා. අපි කැමැත්තෙන් අකමැත්තෙන් කෙසේ වෙතත් ඒ ගහලා තියෙන ගිවිසුම් අනුව දැන් කියනවා චාල්ස් ඇන් ක්‍රිෆර්ඩ් කුලිය මිලියන මෙච්චරක් අච්චරක් කියලා. කවුද ගෙනාවේ? අපි ගෙනා නෙමෙයි. හැබැයි අපි හෙට දිනලා චාල්ස් ඇන් ක්‍රිෆර්ඩ් අයින් කළා දාලා ඉවරලා වෙන ප්‍රතිව්‍යුහකරණයට වෙන නීති සමාගමක් ගත්තොත් එම චාල්ස් නඩු දානවා. නඩු දැම්මොත් ඒකේ කුලිය ගෙවන්නේ නඩු ගාස්තු ගන්නේ කාට? ඒකෙන් හින්දා අපට සමහර බැඳියාවන් තියෙනවා. ඒවා නීත්‍යානුකූලව ගෙවන්න සිද්ධ වෙනවා. නමුත් අපේ කැමැත්ත නෙමෙයි. ඒක හොඳටම දැනගෙන මම කියන්නේ ඒකයි. මෙතන අද හිටියේ හර්ෂත් සිල් ඇමතුමා නම් කබීර් හෂීම් ඇමතුමා නම් එහෙම නැත්නම් රවි කරුණානායක ඇමතිවරයා නම් මෙතන අද හිටියේ මේ කතාව අනිත් පැත්තට කියන්නේ. එතකොට කියන්නේ මොකද්ද? මේ කනිත් පැත්තට කියන්නේ. මේ එහෙක තමයි දේශපාලන කුවක්කම. එහෙම එපා. චාල්ස් ඇන් ක්‍රිෆර්ඩ් නීති සමාගමක් හැටියට IMF එකේ නීතිඥ හැටියට බඳවගත්තේ අපි නෙමෙයි. එතකොට ඒගොල්ලෝගේ නීතිඥ ගාස්තු තීරණය කළේ අපි නෙමෙයි. ඒවා සම්පූර්ණ තමුන්නාසල කරපු දේවල්. දැන් අපිට අහනවා ඒක මේ ගමේ නීතිඥ මහත්තයෙක් බඳව ගන්න බැරිද? ගමේ නීතිඥ මහත්තයෙක් නෙමෙයි. මේ ගිවිසුම් ගහන්න ඕනම නැහැ. මේ ණය ගිවිසුම් ඕනෙම නැහැ. ඒ චාර්ල්ස් කීපර්ලා ගේන්න ඕනෙම නැහැ. මේ විදියට මේ රට අනතුරු දැම්මේ නැත්තම් මම ඒ ගිලඟට කියන්නම් කොහොමද අනතුරු වැටුනේ කියලා එල්ලා. මේ ණය උගලට මේ රට දැම්මේ නැත්තම් මොන ත්‍රිපඩලද මෙහෙට එන්නේ? ඒක ඇත්ත කතාව. ඒ නිසා විශේෂයෙන්ම මම කියනවා අද රටේ ජනතාවත් විශේෂයෙන් ව්‍යාපාරික ප්‍රජාව අපේ කර්මාන්තකරුවන් බදු ගෙවන ජනතාව මේ අපේ වැඩපිළිවෙල පිළි අරගෙන තියෙනවා. ඔවුන් මේ වැඩපිළිවෙලත් එක්ක හිටගෙන තියෙනවා. ඒක අපට ලොකු ශක්තියක්. රාජ්‍ය සේවකයෝ 80%ක් මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල අනුමත කරලා අපට ඡන්දය පාවිච්චි කරලා තියෙනවා. ඔවුන් අපට ලොකු ශක්තියක්. මට මතකයි දෙසැම්බර් සැප්තැම්බර් මාසේ 30 වෙනිදා නියෝජ්‍ය මුදල්මතුමාට මතකයි සැප්තැම්බර් මාසේ 30 වෙනිදා බදු ගෙවන්න දිනයක් තිබුණා. ඒ දිනේ දවසේ පෝලිං තිබුණා. පෝලිං තිබුණා බදු ගෙවන්න කැමැත්තෙන් බදු ගෙවන ජනතාව. ඒ පෝලිං තිබුණා. ඊට පස්සේ දැන් ඉන්ටර්නෙට් එකේ අපට මතකයි මේ බදු ගෙවීම සඳහා වන ආදායම් දෙපාර්තමේන්තුවේ මේක හිර වෙලා තියෙනවා. බදු ගෙවන්න මිනිස්සු එක ගොඩාක් මැදිහත් වෙලා තියෙනවා කියලා. ඔන්ලයින් ඇප් එක. දෙසැම්බර් 31 වෙනකොට කලින් බදු ගෙවන්න ඒගොල්ලෝ ඉදිරිපත් වෙලා තියෙනවා. මට කියලා තියෙනවා බදු ගෙවන ව්‍යාපාරිකයෝ සැප්තැම්බර් 15ට සැප්තැම්බර් 30ට බැංකුවල වෙනම කිව්වයක් ඇති කරලා දෙන්න අපට බදු ගෙවීමේ පහසු හොඳා කියලා. ඒ කැමැත්ත වෙන මොකක්වත් නෙමෙයි ගරු ජනාධිපතිතුමා ඇතුළු අපි ආණ්ඩුව අපේ ඇමතිවරු අපි දීපු ආදර්ශ නිසා. මෙතන තිබිච්ච ලොකුම ප්‍රශ්නය තමයි අපේ රටේ ව්‍යාපාරිකයින් කර්මාන්තකරුවන්ට ව්‍යවසායකයින්ට බදු ගෙවන්න අකමැත්තක් නෙමෙයි තිබුණේ. අපි ගෙවන බදු වලට මොකද වෙන්නේ කියලා ඔවුන්ට සහතිකයක් තිබුණ නෑ ගරු කතානායකතුමනි. ඔවුන්ට විශ්වාසයක් තිබුණ නෑ. ඒ නිසා ඔවුන් නිතරම කිව්ව දේ තමයි අපි බදු ගෙවන්න කැමති නෑ. අපි බදු ගෙවන්න කැමතියි. හැබැයි අපේ බදු වලට වෙන්නේ මොකද්ද කියලා සාධාරණයක් කියන්න ප්‍රතිපත්තියක් කියන්න කියලා. අද ඒක සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරලා අපි මේ වෙන් කරලා තියෙන මුදල් සියල්ල වියදම් කරන්න නෙමෙයි. මේවා නාස්ති නොකර ඉතුරු කරන ප්‍රමාණයට ජනතාව අපට මේවට තවත් සහයෝගය දෙනවා. ඒ නිසා අපි විශ්වාස කරන වෙන මොකක් නැතත් ජනතාවගෙන් අපට ඒ වරම ලැබිලා තියෙනවා. ජනතාවගෙන් ඒ කැමැත්ත අපට ලැබිලා තියෙනවා කියලා ගරු කතානායකතුමනි. ඊළඟට මේ වැඩපිළිවෙල තව විධිමත් කිරීම සඳහා තමයි ගරු ජනාධිපතිතුමා අනුර විසානායක ජනාධිපතිතුමා ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙල සහ ඩිජිටල් ඉකොනොමි ආර්ථික වැඩපිළිවෙල ඉදිරිපත් කළා කියලා. ඒ වෙනුවෙන් වන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙද්දී අපි විශ්වාස කරනවා රස්තියාදු නොමින් කාලය ඉතුරු කරලා මිනිසුන්ට මේ ව්‍යාපාර කරගෙන යන්න පුළුවන් බදු ක්‍රියාවලියට එන්න පුළුවන්. ඒ වගේම තමයි රටේ තමන් ගෙවන බදු වලට ප්‍රතිලාභයක් ලැබෙන වාතාවරණයක් ව්‍යාපාරික පරිසරයක් කර්මාන්ත පරිසරයක් අපේ රටේ නිර්මාණය වෙනවා. අපේ රටේ නිර්මාණය වෙනවා. ඒක අනිවාර්යයෙන් ගෙදර ඉඳගෙන ඔබතුමාලටත් ඔබතුමාලා හුඟක් දෙනෙක් ව්‍යාපාරිකයෝ. ඒ නිසා ඔබතුමාලටත් අනිවාර්යෙන් ගෙදර ඉඳගෙන බදු ගෙවන්න පුළුවන්කම තියෙනවා. රස්තියාදු වෙන්න ඕනේ නැහැ. එතකොට ඉන්ධන ඉතුරු වෙනව රටේ, කාලය ඉතුරු වෙනව රටේ, නාස්තිය ඉතුරු වෙනව රටේ. මොකද මේ හැම දෙයක්ම මීට කලින් සිද්ධ වුණේ කොමිස් ක්‍රියාවලියක් ඇතුලේ හොරකම් ඇතුලේ පගාව දීලා කරගන්න ඕන වැඩ. පගාව දීලා කරගන්න ඕන වැඩ ක්‍රමානුකූලව තාක්ෂණයත් එක්ක මුහු කරගෙන පගා වෙනුවට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් පෞද්ගලික අංශයක් හැදුනට පස්සේ මේ ප්‍රශ්නය निराකරණය වෙනවා කියන විශ්වාසය අපට හොඳටම තියෙනවා. ඊළඟට අපි කරු නියෝජ්‍ය මුදල් ඇමතුමත් මතු කරපු කාරණේ අපි අපේ ආර්ථිකයේ දිසානතිය මොකද්ද? අපි අපේ ආර්ථිකයේ දිසානතිය පිළිබඳ සම්පූර්ණ වාර්තාව විග්‍රහය අයවැයේදී ඉදිරිපත් කරනවා. හැබැයි ඊට කලින් මම කියන්න ඕන අපේ රට වැටුනේ ISB වලට යන්න සිද්ධ වුණේ ආර්ථිකය මෙච්චර බංකොලොත් උනේ වෙන මොකක් හින්ද නෙමෙයි. අපි හැමදාමත් කියන විදිහට අපේ නිෂ්පාදන ආර්ථිකය බිඳ වැටිච්ච නිසා. නිෂ්පාදන ආර්ථිකය බිඳ වැටිච්ච නිසා අපට ආනයන අපනයන දෙගුණයක පරතරයක් කියන වෙළඳශේෂයක් හිමි වුණා. ඔබ අපි කවුරුත් දන්නවා කැමතුණාද අකමැතුණා. අපේ වෙළඳශේෂය අඩු කරන්න අපට ආනයන සීමා කරන්න බෑ හුඟක් ඒවා. මොකද අපේ පාරිභෝජන සංස්කෘතිය අනුව විවෘත ආර්ථිකය ඇතුලේ තමුන්නාසල පුරුදු පුහුණු කරපු ජනතාව වැඩිපුරම ආනයන භාණ්ඩ පරිහරණයට පුරුදු වෙලා තියෙන නිසා අත්‍යවශ්‍ය බෙහෙත් ටික අපි ගේන්න ඕන, පොහොර ගේන්න ඕන, අත්‍යවශ්‍ය උපකරණ ගේන්න ඕන, යන්ත්‍ර සූත්‍ර ගේන්න ඕන. ඒවා අනිවාර්යයෙන්ම වියදම් හැටියට අපිට තියෙනවා. ඒ වළක්වන්න බෑ. හැබැයි දේශීය නිෂ්පාදනය දියුණු කරන්න ඒ ආනයනය කරන භාණ්ඩ වලින් අමුද්‍රව්‍ය වලින් කොච්චර ප්‍රමාණයක් යොදා ගත්තද කියලා කිව්වොත් ඒක ඊටාම කනගාටුදායක තත්ත්වයක්. අපේ අපනයන ආර්ථිකය කොච්චර අපි දියුණු කරලා තියෙනවද? ඒක ඊටාම කනගාටුදායක තත්ත්වයක්. මම එක උදාහරණයක් කියන්නම්. මම මීට කලින් කිව්වා ලංකාවේ අපනයන ආදායමට දායක වෙච්ච ප්‍රමාණය බිලියන 10000කට බිලියන 10කට ඩොලර් බිලියන 10කට දායක කළ දින 474යි. මම ඒක තව විස්තරණය කරලා කිව්වොත් ගරු කතානායකතුමනි මේ බලන්න මම මේක සභාගත කරන හැන්සාක් ගත ගන්න කියලා ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා. ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22කට අපනයන ආදායම ඩොලර් බිලියන 15යි. හැබැයි ඒ අපනයන ආදායමට දායක වෙච්ච ඒක පුජ්‍යල ප්‍රමාණය රුපියල් sorry ඩොලර් 680යි. ඒ කියන්නේ එක පුජ්‍යලයක් අපේ අපනයනට දායක වෙලා තියෙන්නේ ඩොලර් 680යි. මේක ඉන්දියාවේ ජනගහනයට අනුව එක පුජ්‍යලයකගේ දායකත්වය ඉන්දියාවේ ජනගහනය වැඩි නිසා 538යි. පකිස්තානයේ 118යි ජනගහනයට අනුව ජනගහනයේ මිලියන 240යි. හැබැයි සිංගප්පූරුවේ මේ ප්‍රමාණය ඩොලර් 133,722යි. වියට්නාමයේ මේ ප්‍රමාණය ඩොලර් 3,776යි. තායිලන්තයේ මේ ප්‍රමාණය ඩොලර් 4,752යි. එතකොට වෙනස මොකක්ද? අපි සිංගප්පූරුව අපෙන් ආදර්ශ ගත්තා. සිංගප්පූරුව කිව්වේ කොළඹ දිහා බලාගෙන කොළඹ වගේ සිංගප්පූරුව හදනවා කියලා. අපේ ජනගහනයට සමාන රටවල් හැටියට හිතුවොත් තායිලන්තය වගේ රටක් අපේ ජනගහනයට වඩා වැඩි ජනගහනයක් ඉන්න විශාල මිලියන 71ක්. හැබැයි තායිලන්තය අපේ සංස්කෘතියත් එක්ක කෘෂිකර්මාන්තයත් එක්ක බැඳිච්ච රටක්. ඒගොල්ලෝ එක එක පුද්ගලයෙක් අපනයනය කරනවා ඩොලර් 4752ක. අපි අපනයනය ගන්නේ 680ක. අපි අගේ එකතු කරලා තියෙන්නේ මොනවාද? අපි මොනවාද අගේ එකතු කරලා තියෙන්නේ අපේ අපනයන වලට? අපේ තේ කර්මාන්තේ, අපේ කුරුණු වගාව, අපේ ගම්මිරිස් ටික, අපේ ඛනිජ සම්පත් ටික, අපේ මැණික් ටික, අපේ මොනවද අගේ එකතු කරලා තියෙන්නේ? විදේශ ශ්‍රමිකයන්ට ඒත් අගේ එකතු කරලා නැහැ. අපේ ශ්‍රමිකයෝ ඒගොල්ලෝගේ දුප්පත්කම අනුව කොරියාවට හරි ඊශ්‍රායලයට හරි යුද්ධය තියෙන යුක්‍රේනයට හරි ගමන් නැහැ ගිහිල්ලා රස්සාවක් හොයාගන්නවා කියලා මූදේ පයින්නවා වෙන උත්තරයක් නැති නිසා. ඒක තමයි සමුන්නාන්සලගේ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලය. මේක ඇත්ත. සමුන්නාන්සලගේ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලය. මම ඒක නිසා වැඩිදුර කතා කරන්නේ නැහැ. මගේම අමාත්‍යංශයේ තියෙන ආයතන වලින් මම කියන්නම්. පුල්මුනේ ඛනිජ වැලි නිධිය. පුල්මුනේ තියෙනවා ඛනිජ වැලි ඉල්මනයි. අදට මෙට්‍රික් ටොන් 180,000ක් හිර වෙලා තියෙනවා. මොකද රජයට විකුණ ගන්න බෑ. සමුනාංශලා ගනුදෙනු කරපු ව්‍යාපාරිකයා රජයට විරුද්ධව නඩු දාලා තියෙනවා. රජයට විරුද්ධව නඩු දාලා තියෙනවා. ඒ කියන්නේ තනි ව්‍යාපාරිකයෙක් දෙන්නේ හොයා ගන්නවා. ව්‍යාපාරිකයින්ට ඕන විදිහට ගිවිසුම් ගහනවා. අන්තිමට රජයේ ආයතන විරුද්ධව ව්‍යාපාරිකයෝ නඩු කියනවා. දැන් ස්ටේ ඕඩර් එකක් තියෙනවා. දැන් උසාවියේ රජයට විරුද්ධව නඩු කියනවා. හොස්පිටල් එක පරන්තන් කෙමිකල් එක. පරන්තන් කෙමිකල් කියලා තියෙනවා. පරන්තන් වල කෙමිකල් හදන්නේ නැහැ. රත්මලානේ ඔෆිස් එක තියෙන්නේ හොරණ කෙමිකල් ටික හදන්නේ. පරන්තන් කෙමිකල් නෙමෙයි ඒක, රත්මලාන කෙමිකල් වෙලා තියෙන දැන්. දැන් අපිට ආයෙ සිද්ධ වෙලා තියෙනවා ඒක පරන්තන් කෙමිකල් කරන්නේ. ඒ වගේම කහට ගහ පතල. ඒවා මේ මේ මම මේ කිව්ව ටිකක් විතරයි. අද අපේ රටට ඕන කරන කොච්චර කෙමිකල් පිටරටින් ගේනවද? පෝර ටික පිටරටින් ගේනවා. හැබැයි මේක ෆොස්ෆේට් ටික හදා ගන්න පුළුවන්, යූරියා ටික හදා ගන්න පුළුවන්. මේක පරන්තන් කෙමිකල් ටිකයි, ඒ වගේම එප්පාල ෆොස්ෆේට් එකයි හරියට පාවිච්චි කරගත්තොත්. අද නියෝජ්‍ය මුදල් ඇමතුමා හර්ෂන් සූර්යප්පරම ඇමතුමාත් එක්ක අපි සාකච්ඡා කළා. අපි මේ වෙනුවෙන් දැන් ඉදිරියේදී කැබිනට් පත්‍රිකාව ගේන්න බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර විනිවිදභාවය අප වෙන බැඳුම් විනිවිදභාවයකින් යුතුව අපි ටෙන්ඩර් කෝල් කළා මේ ආයතන වලට වැඩපිළිවෙලක් හදන්න. අපේ පෝර ටික අපි හදාගන්න. අපේ ඛනිජ වැල් ටිකට අපි අගය එකතු කරගන්න. මේ විකුණන්න තිබිච්ච ආයතන.
ගරු සුනිල්
මගේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ යටතේ ගරු කතානායකතුමනි.
ගරු සුනිල් හඳුන්නැති ඇමතුමා, ඔබතුමාට තව විනාඩි දෙක කාලයක් ඉතුරුයි.
අවසන් කරමු. ගරු කතානායකතුමනි, මගේ අමාත්‍යංශය යටතේ දෙනවා කාර්මික සංවර්ධන මණ්ඩලයේ යටතේ සහ අමාත්‍යංශය යටතේ කර්මාන්තපුර 50. කර්මාන්තපුර 50ක් තියෙනවා. ඉන්ඩස්ට්‍රියල් සෝන් 50ක් තියෙනවා. කරලා තියෙන්නේ මොකද්ද? ඇමතිවරයා කවුරු හරි පත්වෙච්ච පැත්තෙන් ගන්නවා. තමන්ගේ මන්ත්‍රීවරයෙකුට ඒ පැත්තට දෙනවා එකක්. සාමාන්‍ය අපි පාර්ලිමේන්තුවේදී කතා කරනවා දන්නවනේ නේද? මටත් එකක් දෙන්න කියලා ඉල්ලන්නේ. ගත්තට පස්සේ මොකද කරන්නේ? ඒ සෝන් එකේ ඔක්කොම දානවා. ඒකේ කන්න බොන්න හදන ඒවාත් තියෙනවා, මාළු අධිකරණේවත් තියෙනවා, ගල් කොරියකුත් තියෙනවා, ලීබඩු හදන ඒවාත් තියෙනවා. ඇයි? ඇමතුමාගේ යාළු වෙනකොට කීය කී හරි දාලා දෙනවා. ඔයත් ගන්න, ඔයත් ගන්න, ඔයත් ගන්න කියලා වෙන්දේසි දානවා. මේ හොඳ විදිය දෙන්නේ. කර්මාන්ත සරස්මක් නැහැ. අන්තිමට දැන් පරිසර ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. මන්නාරමේ තියෙනවා අපේ ඇමතුමා දන්නව හිටපු එක ආයෝජකයෙක් ඉන්නේ. එක ආයෝජකයෙක් ඉන්නේ. බටාද හදලා තියෙන කාර්මික ජනපදයක් මිලියන 200ක් වේදන් කළ හදනවා. පාරවල් ඔක්කොම හදලා ආයෝජකවන්ට එන්න විදියක් නැහැ. මොකද හේතුව? පාරක් නැහැ එන්න. ප්‍රධාන පාරක් නැහැ එන්න. නඩු දාලා ගමේ මිනිස්සු පාරක් නැහැ. මෙහෙම හදලා තියෙන්නේ. සලස්මක් නැහැ. දැන් අපි බලාපොරොත්තු වෙන මොකද්ද? එක හඳුනාගත්ත ඉන්ඩස්ට්‍රි එකට කර්මාන්තයකට එක කර්මාන්ත පුරයක් බැගින් සැලසුම් කරන්න. එක කර්මාන්ත පුරයක් බැගින් සැලසුම් කරන්න. එතකොට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් අපට. හැබැයි ඒකට යම් කාලයක් යනවා. ආයෝජක වෙනවා දැන්. ආයෝජක ඇවිල්ලා අපට කියන අරක කරන්න මේක කරන්න. එහෙම තමයි ඔබතුමාලා හොයාගෙන ආයෝජක ඇවිල්ලා තියෙන කියලා අපට දැන් තේරෙනවා. ආයෝජක වෙනවා මොකද ආයෝජක ආවට පස්සේ ආයෝජකයන්ගෙන් කීයක් හරි අරගෙන ඉඩම් කෑල්ලක් දෙනවා. ඒ ප්‍රතිපත්ති අපේ නැහැ. ඒ ප්‍රතිපත්ති අපේ කොහෙත්ම නැහැ. ඒ වගේම තමයි සීනි කර්මාන්තශාලා. ලංකාවට නෙමෙයි මං හැමදාම කිව්වාගේ ආසියාවටම සීනි දෙන්න පුළුවන්. ආසියාවටම සීනි දෙන්න පුළුවන් සීනි කර්මාන්තශාලා තියෙනවා. දැන් යාළුවෝ අරගෙන තියෙන ඔක්කොම. සීනි ගන්නගෙන තමන් ගන්න සීනි ටික තමන් අරගෙන ගෙනියන්නෙත් නැහැ. ඒක ස්ටොක් එක තියාගන්නවා සෙවණගලම. පැල්වත්තෙම. ද අපේ ස්ටෝස් පාවිච්චි කරනවා. එයා මිලදී ගත්තම ටික ටික තමයි නිදහස් කරගන්නේ. ටිකටික නිදහස් කරගන්නේ. එහෙම තමයි හදාගෙන තියෙන මෙච්චර කාලයක්. අන්ත දූෂිත දැම් බවට පත් වෙලා තියෙනවා. සීනි වගේම තමයි අනිත් හැම දෙයක්ම. මොකද්ද? සිමෙන්ති කම්හල්. සිමෙන්ති කම්හල් ඔක්කොම පාවිච්චි කරන තියෙන ලංකාවේ සිමෙන්ති ගේන කට්ටිය. ඔබතුමාලා විශ්වාස කරන්න. කංකසන්තුරේ සිමෙන්ති කම්හල් හදලා තියෙන්නේ අපේ ඒ කාලේ හිටපු නායකයෝ. සිමෙන්ති ලංකාවට හදන්න විතරක් නෙමෙයි පිටරට අපනයනය කරන්න. කංකසන්තුරේ සිමෙන්ති කම්හලේ අද තියෙන මෙගාවොට් 32ක විදුලි බලාගාරයක උතුරු පළාතේ විදුලිය දෙන්නේ. එහෙම තමයි හදලා තියෙන්නේ. හැබැයි එහෙම හදපුව තමයි ඔබතුමාලා තුට්ටු දෙකට විකුණන්න සලසුම් කරේ. තුට්ටු දෙකට විකුණන්න සලසුම් කරේ. ඒකට ඇඳගත්ත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ඔබතුමාලා ලොකුවට කිව්ව හැමදාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන නිසා අපිට වෙන කරන්න දෙයක් නැහැ කියලා. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පීට බෝරතුළු කණ්ඩායම අපි 3-4 වතාවක් හම්බුණා. මේ ඉන්න හම්බෙච්ච ඇමතිවරු දන්නවා. ඒගොල්ලෝගෙන් අපි අහුවට පස්සේ ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? අපි යෝජනා කරන්නේ නැහැ ඔයගොල්ලන්ට විකුණන්න කියලා. ඔයගොල්ලෝගේ ආණ්ඩුව තමයි අපිට යෝජනා කරන්නේ විකුණන්න කියලා. අපි යෝජනා කරන්නේ ආදායම වැඩි කරගන්න කියලා. ආදායම වැඩි කරගැනීමේ එකම ක්‍රමය විකිණීම කියලා කිව්වේ කවුද? ආදායම වැඩි කරගැනීමේ එකම ක්‍රමය විකිණීම කියලා කිව්වේ ඔයගොල්ලෝ කියලා නේද ඒගොල්ලෝ කියන්නේ. මේක තමයි ඔබතුමාලා රටට අයතු ගන්නෙ මොකද හැමදාම? රට රේතු ගන්නෙ හැමදාම විකිණීම ඇර වෙන මගක් නැත. විකිණීම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට කියන්නේ. ඒක නිසා ඒගොල්ලෝ තරහ වෙලා යනවා. ඒගොල්ලෝ යන නිසා අපට වෙන කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ කියා ගන්න අපට විකුණන්න වෙනවා කියලා. ඒක ඇත්ත කතාව නෙමෙයි. මේ රට ජනතාවත් මෙච්චර කාලයක් නොම ගැරියා. මම කියන්නේ ඒකෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරි සුජාතභාවයකින් ප්‍රතිහත් වෙනවා කියලා නෙමෙයි. ඒගොල්ලන්ට ඒගොල්ලෝගේ න්‍යාය පත්‍ර ඇති.
ගරු එමෙතුමා.
ඒගොල්ලෝගේ න්‍යාය පත්‍ර නැතුව නෙමෙයි ඒගොල්ලෝ එන්නේ. හැබැයි ඒ න්‍යාය පත්‍ර මොනවා තිබුණත් රටේ ජාතික ආර්ථිකයේ උන්නතිය වෙනුවෙන් ඒවා සකස් කර ගැනීමේ වගකීමක් අපට තියෙනවා. ඒවා පෙළගස්ස ගැනීමේ වගකීමක් අපට තියෙනවා. අපි ඔබට සහතික වෙනවා ගරු කථානායකතුමනි. අපි මේ රට අසරණ කරන්න නැතුව අපි බලාපොරොත්තු වෙන රටේ ජනතාව බලාපොරොත්තු වෙන පුනරුද යුගය සඳහා මේ රට ගෙනියනවා. ඒ සඳහා වන අවස්ථාවක් අපට දෙන්න කියලා ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාවගෙන්. ඔබ හැමදෙනාටම ගොඩක් ස්තුතියි.